ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන් එහෙමනම් අපි සූදානම් වෙනවා සුපුරුදු විදිහට සිකුරාදා දවසේ ලෝකයේ විශේෂතා පිළිබඳව අලුත් ප්‍රවෘත්ති පිළිබඳව කතාබහ කරන්න අපේ විදේශ විත්ති සමාලෝචනය ලෝවටා විදේශ විත්ති සමාලෝචනය තුලින් සුපුරුදු විදිහට මේ කර්තව්‍යයට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලරක්ෂණ.
කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳවනේ අපි දැන් හැම සතියකම වගේ මේ විශේෂංගෙන් කතා බහ කරගෙන ඉන්නේ. ඒක තමයි ඇත්තටම කතා බහ කරන්න තියෙන කාරණාවත් ලෝකේ පුරාම. මේ වෙනකොට යම් සුබදායක තොරතුරු වාර්තා වෙමින් තියෙනවා ලෝකයේ රටවල් කිහිපයකින්ම. මේ කොරෝනා වසංගතය, මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්ධනය සඳහා වන ඖෂධයක් සොයාගැනීම කියන කාරණාව සම්බන්ධයෙන් ඇමරිකාවත්, එංගලන්තයත්, ඔස්ට්‍රේලියාවත් ඒ අතරින් ප්‍රධානත්වයක් ගන්න රටවල් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපිට අමල් වාර්තා වෙනවා ඇමරිකාවෙන් යම් විශේෂිත තොරතුරක්, අලුත් ඖෂධයක්, බෙහෙතක් අත්හදා බලමින් සිටිනවා මේක යම් සාර්ථක මට්ටමකට පැමිණලා තියෙනවා කියලා. අපි කැමති ඒ සම්බන්ධයෙන් තොරතුරු මුලින්ම දැනගන්න ඔබෙන්.
ඔව් දිනක්ෂ, ඇත්තටම මේ කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් මේක ලොකු වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් හැටියට මේගොල්ලෝ හඳුන්වලා තියෙනවා. රෙම් ඩිසිවා කියලා බෙහෙතක්. ඇත්තට මේ බෙහෙත මීට කලින් ඉබෝලා සම්බන්ධයෙන් නිෂ්පාදනය කරපු බෙහෙතක්. දැන් ඇමරිකාව මේ බෙහෙත පාවිච්චි කරලා ඔවුන් අත්හදා බැලීමක් කරලා තියෙනවා. රෝගීන්ට රෙම් ඩිසිවා ලබා දීම තුළින් හොඳ ප්‍රතිඵලයක් තියෙනවාද කියලා. දැනට ඇමරිකාවේ කරපු ඒ පරීක්ෂණයකදී ඔවුන් ප්‍රකාශ කරනවා මේ බෙහෙත පාවිච්චි කිරීම නිසා, මේ රෙම්ඩෙසිවා පාවිච්චි කිරීම නිසා රෝගීන් සුව වෙන්න ගත වෙන කාලය දින 4කින් විතර අඩු කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් කොරෝනා වෛරස් වැළඳෙන රෝගියෙක් දින 15ක් ගත වෙනවයි කියනවා ඒ රෝගකාර තත්ත්වෙන් මිදෙන්න. නමුත් රෙම්ඩෙසිවා ලබා දුන්නු රෝගීන් දින 11කින්, එහෙමත් නැත්නම් සාමාන්‍ය කාලයට වඩා දින 4ක් අඩුවෙන් ඔවුන් සුව අතට පත් වෙනයි කියලා. ඉතින් ඇමරිකාවේ මේ වෛරස් සම්බන්ධයෙන් ප්‍රධාන වෛද්‍යවරයා ඇන්තනි ෆූචි මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා මේක ඉතාමත්ම සුබදායි තත්ත්වයක්, රෝගයට ප්‍රතිකාරයක් හැටියටත් මේක සුබදායක තත්ත්වයක්. රෙම්ඩෙසිවා සහ හයිඩ්‍රෝක්ලෝරෝක්වීනින් කියන මැලේරියා රෝගය සඳහා පාවිච්චි කරන බෙහෙතකුත් එකතු කිරීම තුළින් ඔවුන්ට දැනට තියෙන තත්ත්වයට වඩා හොඳ අතට රෝගීන්ට ප්‍රතිකර්මයක් හැටියට දැනට හඳුනාගෙන තියෙනවා. නමුත් ඉදිරියේදී මේක තවදුරටත් වර්ධනය කළ මීට වඩා තව පරීක්ෂණ ඉදිරියට ගෙන යාම තුළිනුත් රෙම්ඩෙසිවා සහ අනෙකුත් බෙහෙත් ද්‍රව්‍යත් සුසංයෝගයක් හැටියට ලබා දීම තුළින් මීට වඩා සාර්ථකව මේ රෝගයට ප්‍රතිකර්මයක් ඔවුන්ට සොයාගන්න පුළුවන් කියන විශ්වාසය පළ වෙලා තියෙනවා.
ඒ වගේම අමල්, දැන් බ්‍රිතාන්‍යෙත්, ඔස්ට්‍රේලියාවෙත් යම් එන්නතක් අත්හදා බලමින් තියෙනවා. අපි ඒ සම්බන්ධවත් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන කරුණු පිළිබඳවත් ඔබෙන් වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි.
දිනුක්ෂි, ගිය සතියේ වෙනකොට බ්‍රිතාන්‍යයි ඔස්ට්‍රේලියාවයි පටන් අරගෙන තියෙනවා ඒගොල්ලෝ කියන මේ ක්ලිනිකල් ට්‍රයල්ස්. එහෙමත් නැත්නම් මේ දැනට ඔවුන් නිෂ්පාදනය කරලා තියෙන එන්නත ඒකේ තියෙන සාර්ථකත්වය පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කළා තියෙනවා ගිය සතියේ. ඒ අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් අනුව තමයි අපිට දැනගන්න වෙන්නේ කොහොමද මේ එන්නත සාර්ථකද, එහෙමත් නැත්නම් මේක තවත් වැඩි දියුණු කරන්න අවශ්‍යද කියලා. ඒ එක්කම මේ රටවල් දෙකට අමතරව සමස්තයක් හැටියට රටවල් පහක් මේ වෙනකොට ඔවුන් නිෂ්පාදනය කරපු එන්නත් අත්හදා බැලීමේ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් වසරක්, එහෙම නැත්නම් වසර එක හා මාරක විතර කාලයක් ඇතුළතදී දැනට ඒ අත්හදා බලන එන්නත් වලින් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සාර්ථකව ලබා දෙන්නට පුළුවන් කියලා. මොකද මේ කොරෝනා වෛරසය ඇත්තටම ලෝකයෙන් මැඩ පැවැත්වීමට තියෙන එකම මාර්ගය එන්නතක් සොයා ගැනීමයි කියන ඒ මතයට දැන් ලෝකයේ විශේෂඥයින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි බොහොම යුහුසුලුව මේ වෙනකොට මේ ලෝකයේ රටවල් පහක් බොහොම දැඩි පරිශ්‍රමයක් දරනවා ඔවුන් දැනට සොයාගත්තු එන්නත ඒ අත්හදා බැලීම් වලින් සොයා බලන්නට මේක කොහොමද සාර්ථකද නැද්ද, එහෙම නැත්නම් ඒකට තව මොන වගේ දේවල් කරන්න ඕනේ කියන ඒ අනුව ඒ අත්හදා බැලීම් මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා.
දැන් මේ ඖෂධයක් හොයාගන්නවා කියන කාරණාව සම්බන්ධයෙන් සුබදායක තොරතුරු අපිට වාර්තා වෙන අතරතුරේදී මීට කලින් අපි මේ කොරෝනා වෛරස තත්ත්වය සම්බන්ධයෙන් නොඇසූ කාරණාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ වයස්ගත කාණ්ඩයට තමයි මෙහි වැඩි තර්ජනය තියෙන්නේ කියලා. නමුත් අලුත් තොරතුරක් වාර්තා වෙනවා මේ කුඩා දරුවන්ට යම් කිසි වූ සංකූලතා මේ සඳහා ඇතිවෙන්නටත් ඉඩකඩක් තියෙන වගට විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශවලින්. මොකක්ද මේ ආරංචියම?
ඔව් දිල්රුක්ෂි, බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි මේ රටවල් දෙකම බලලා තියෙනවා මේ කොරෝනා වෛරසයෙන් විශේෂයෙන්ම ළමයින්ගේ පපුව ආශ්‍රිත සංකූලතා ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ටිකක් භයානක ප්‍රවණතාවයක්. මොකද මුලින් විශ්වාස කරේ වැඩිහිටියන්ට තමයි මේකේ ලොකුම බලපෑම තියෙන්නේ, අනිත් අයට ඒකේ තරම් ප්‍රශ්නයක් නැහැ, ඒක සාමාන්‍ය සෙම් ප්‍රතික්ෂාවක් වගේ, ඒකෙන් ලොකු බලපෑමක් නැtei කියලා. නමුත් දැන් ඔවුන්ට පෙනී ගිහිල්ලා තියෙනවා විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඔවුන්ට මේක සෙම් ප්‍රතික්ෂාවක් නෙමෙයි, ඊට ඔවුන් එහාට යන ඔවුන්ගේ හෘදයාබාධ එහෙම නැත්නම් හෘද රෝගවලට මේක වර්ධනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒකට ඇත්තට මොකද හේතුව කියන එක පිළිබඳ තවම පරීක්ෂණ කරමින් යනවා. විශේෂයෙන් මේක දැනට වාර්තා වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යත් ඒ වගේම ෆ්‍රන්සියත් කියන රටවල් දෙකෙන් තමයි මේ කාරණාව දැනට ඉස්මතු වෙලා තියෙන්නේ.
කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව කතාබහ කරද්දී ලෝකයේ රාජ්‍ය නායකයන් තුන්දෙනෙක් පිළිබඳව මේ සතියේදී අවධානයට ලක් වුණා. එක්කෙනෙක් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, අනිත් එක්කෙනා රුසියානු අගමැති මිකායිල් මිෂුස්ටින්, අනිත් කෙනා උතුරු කොරියානු නායක කිම් ජොං උන්. මේ තුන්දෙනා හා සම්බන්ධ වන කාරණා මොනවද කියලා අපි එකින් එක කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගෙන යමු. මුලින්ම පටන් ගනිමු මෙහි නම් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගෙන්. ඔහු වටා බැඳෙන කාරණා මොනවද මේ සතිය වෙද්දී?
ඔව් දිදුක්ෂ, ඇත්තටම ඔහු සුවය ලබලා ඔහු නිවස බලා ගිහිල්ලා ඊට පස්සේ ඔහු නිල රාජකාරිය ආරම්භ කරා. ඒ ප්‍රථමයෙන්ම ඔහු පුවත්පත් සාකච්ඡාවක් එමතුවා ඊයේ. ඒකෙන් සඳහන් වුණා ඔහු නැවතත් රජයේ කටයුතු ඔහුගේ බාරේ තියෙනවා. ඉතින් නැවතත් මේ කොරෝනා සම්බන්ධයෙන් රටේ තියෙන ඒ කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන් කටයුතු ඍජුවම ඔහුගේ අධීක්ෂණය යටතේ දැන් ආරම්භ වෙනවා කියන ඒ පණිවිඩය ඔහු ලෝකයට ලබා දුන්නා ඒ පළමු පුවත්පත් සාකච්ඡාවට සහභාගී වීම තුළින්.
දැන් එංගලන්තය ගැන කතා කරද්දී අමල්, මේ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවකුත් මේ කොරෝනා වෛරසයෙන් මිය ගිහිල්ලා කියලායි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මේ කොරෝනා හින්දා මිය ගිය පුද්ගලයන් සම්බන්ධව එංගලන්තයෙන් වාර්තා වෙන්නේ මොන වගේ තොරතුරුද?
මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන පුද්ගලයන් 27 දෙනෙක් කොරෝනා රෝගය නිසා මිය ගියයි කියලා වාර්තා වෙනවා. මේ අතරින් අලුත්ම අපිට ලැබෙන වාර්තාව තමයි උපාලි ෆොන්සේකා, එහෙම නැත්නම් එංගලන්තයේ දීර්ඝ කාලයක් වාසය කරපු වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් හැටියට කටයුතු කරපු උපාලි ෆොන්සේකා, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නිලි මාලිනි ෆොන්සේකාගේ බාල සොහොයුරා, ඔහු කොරෝනා රෝගයට ගොදුරු වෙලා ජීවිතක්ෂයටපත් වුණා කියලා. ඒ වගේම විශ්‍රාම ගිහිල්ලා පසුව නැවතත් මේ කොරෝනා රෝගීන්ට බෙහෙත් කරන්නට නැවතත් ඔවුන්ගේ NHS නැත්නම් National Health Service එකට නැවතත් බැඳිලා සේවය කරපු ශ්‍රී ලාංකීය වෛද්‍යවරුත් මේ විදිහට කොරෝනා රෝගයට ගොදුරු වුණායි කියලා වාර්තා වුණා. ඉතින් මේ වෙනකොට මේ මුළු සංඛ්‍යාව 27ක් බවට බ්‍රිතාන්‍යයේ තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා.
තවත් අගමැතිවරයෙකුට කොරෝනා වැළඳිලා කියන කතාව අපිට කියන්න වෙනවා රුසියානු අගමැති මිකායිල් මිෂුස්ටින් ගැන සඳහන් කරද්දී. ඔහුට මේ තත්ත්වය ඇතිවීමට බලපාපු කාරණා මොනවද?
ඇත්තටම දිරුක්ෂි, මිෂුස්ටින් අග්‍රාමාත්‍යවරයාට මේක මේ රෝගය වැළඳුනේ කොහොමද කියන එක හිතන්නට අමාරුයි. නමුත් රුසියාව ලොක්ඩවුන් එකකට යන්න බොහොම ප්‍රමාද වුණා. මොකද රුසියාව මුලින් මේ ප්‍රශ්නේදී එතරම් දැඩි පියවර ගත රටක් නෙමෙයි. නමුත් දැන් අග්‍රාමාත්‍යවරයාටත් මේ රෝගය වැළඳිලා ඔහු පුටින් ජනාධිපතිවරයාට වීඩියෝ තාක්ෂණයේ මාර්ගයෙන් දැනුම් දීමක් කළා තිබුණා. තමන්ට දැන් මේ රෝගය වැළඳිලා තියෙන නිසා තමන් ඐසොලේෂන් තත්ත්වයේ දැන් ඉන්නව අය රාජ්‍ය පාලනයේ ඉහළම තැනටත් දැන් මේ රෝගය ව්‍යාප්ත වෙච්ච නිසා දැනට රටට බලපාලා තියෙන තත්ත්වය පිළිබඳවත් ඒක පොඩි අතර මතක් කිරීමක්. මොකද මේ වෙනකොට ලක්ෂයකට අධික පිරිසක් රුසියාව පුරා දැනට ආසාදන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට රුසියාව මේකට ප්‍රමාද වුණා බොහෝ විට ප්‍රතිචාර දක්වන්නට. ඉතින් ඒකේ විපාකයක් හැටට දැන් මේ වෙනකොට ආසාදිතයන්ගේ සංඛ්‍යාව සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඒක පාලනය කර ගැනීම සඳහා ඔවුන්ටත් දැඩි ආරක්ෂක නීති පනවන්න සිද්ධ වෙලා තියෙනවා මේ රෝගයේ පැතිරවීමේ වේගය අඩු කර ගැනීම සඳහා.
ඊළඟට මේ උතුරු කොරියානු නායක කිම් ජොං උන් පිළිබඳවත් ජාත්‍යන්තර මාධ්‍යයේ විශාල අවධානයක් තිබුණා. කිම් ජොං උන් අතුරුදන් වෙලා කියලා තමයි මේ තොරතුරු විවිධ ස්වරූපෙන් වාර්තා වෙන්නේ. ඇත්තටම මේ ඔහුට මොකද්ද වෙලා තියෙනවා? ඔහු මේ විදිහට අතුරුදන් වෙලාද? මොකද ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ මේ වගේ ප්‍රවෘත්ති මවන්න?
ඔව්, දිනුත් ගිය සතිය වෙනකොට මෙහෙම ලොකු කටකතාවක් පැතිරලා ගියා. කිම් ජොං උන් ඔහු හෘදාබාධයකින් පෙළිලා ඒ සඳහා ශල්‍යකර්මයකට භාජනය වුණයි කියලා. නමුත් දැන් ලැබෙන වාර්තාවල සඳහන් වෙන්නේ ඔහු බොහෝ දුරට රටේ නැගෙනහිර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක කාලය ගත කරනවායි කියලා. බොහෝ දුරට මේ කොරෝනා රෝගයේ වැළඳේ කියන බයට ඒකෙන් වැළකීම සඳහා මේ නිවාඩු නිකේතනයක කාලය ගත කරනවායි කියලා. මේ කටකතාවට පදනම වුණේ දුරදෘෂ්ටි අප්‍රේල් මාසේ 14 වෙනිදා ඔහුගේ සීයාගේ ජන්මදිනය සමරන උත්සවයකට ඔහු සහභාගී නොවීමයි. අන්තිම වශයෙන් ඔහු ජනතාව ඉදිරියේ පෙනී ඉඳලා තියෙන්නේ අප්‍රේල් 12 වෙනිදා. ඉතින් අප්‍රේල් 12 වෙනිදා ඉඳලා මේ දක්වා ඔහු කිසිම ප්‍රසිද්ධ රැස්වීමකට සහභාගී නොවිච්ච නිසා තමයි බොහෝ කටකතා ඇති වුණේ. ඔහුට හෘද රෝගයක් වැළඳිලායි කියලා. නමුත් දැන් විශ්වාස කරන්නේ බොහෝ දුරට මේ කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ගත්ත පියවරක් හැටියට.
අපි අද සාකච්ඡාව අවසානයට ලක් කරමු. ආසියාතික කලාපයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධව අලුතින් වාර්තා වන තොරතුරු වලින් ඒ අතරිනුත් මාලදිවයින සහ ඉන්දියාව ප්‍රමුඛත්වයක් ගන්න. අපි කැමති අලුත්ම තොරතුරු දැනගන්නම.
දිලෘක්ෂ, ඇත්තටම මාලදිවයිනේ කවුරුත් නොහිතපු විදිහට විශේෂයෙන්ම අගනුවර, මාලේ අගනුවර කොරෝනා වෛරසය ඉතාමත්ම දැන් සීග්‍රෙන් ව්‍යාප්ත වෙන පටන් ගන්න තියෙනවා. මේ වෙනකොට 400කට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් විශේෂයෙන්ම මාලේ අගනුවරින් දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම ඔවුන්ගේ ප්‍රථම මරණයත් ඔවුන් වාර්තා කළා. ඊයේ වෙනකොට අවුරුදු 83ක මාලදිවයින කාන්තාවක් මේ කොරෝනා රෝගය නිසා ජීවිතක්ෂයට පත් වුණා. දැනට ආසාදනයට පත් වෙලා තියෙන රෝගීන් 400න් අති බහුතරයක් බොහෝ වෙලාවට විදේශීය ශ්‍රමිකයන්. මේ අතර ශ්‍රී ලාංකිකයනුත් කීප දෙනෙකුත් සිටිනවා. වැඩිපුරම බංග්ලාදේශ් ජාතිකයන් සහ ඉන්දියානු ජාතිකයන් තමයි මේ ආසාදිතයන් අතර ඉන්නේ. ඉතින් 340,000 වගේ කුඩා ජනගහනයක් ඉන්න රටක මේ විදිහට 400කට ආසන්න ප්‍රමාණයක් ආසාදනයට පත්වීම සම්මත්ම ලොකු ප්‍රතිශතයක් හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තට මේ අවස්ථාවේදී දකුණු ආසියානු කලාපේ කොරෝනා තාමත් සීග්‍රෙන් පැතිරෙන ස්ථානයේ හැටියට මාලදිවයිනේ දැන් පත් වෙලා තියෙනවා. ඒ එකම දිනුක්ෂ අපි දැන් ඉන්දියාව දිහා බැලුවොත් ඉන්දියාවේ මේ වෙනකොට ආසාදිතයන්ගේ ගාන 35,000 කිට්ටු කරලා තියෙනවා. ඒ එක්කම තවත් ප්‍රවණතාවයක් ඉන්දියාවේ මතුවෙනවා. ඒ තමයි ඉන්දියාවේ වාර්තා වෙලා තියෙන මරණ සංඛ්‍යාව ඉතාමත්ම අඩුයි. මේ වෙනකොට 1,100 විතර වගේ මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අපි ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලපුවහම විශේෂයෙන්ම යුරෝපයේ අපි බැලුවොත් ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ස්පාඤ්ඤ වගේ රටවල් වල සාමාන්‍යයෙන් ඒ ආසාදිතයන්ගෙන් 15% විතර ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. නමුත් ඉන්දියාවේ මේ තත්ත්වය හුඟක් අඩුයි. දැනට 1,100 විතර කියන්නේ ඒ කියන්නේ 3% විතර වගේ ප්‍රමාණයක් තමයි මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඉතින් ඒක අඩු සංඛ්‍යාවක් හැටියට තියෙනවා. හරියටම මේකට හේතුව හැටියට වෛද්‍යවරුන් ඒ වගේම ඒ විශේෂඥයන්ගේ ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ බොහෝ දුරට රටේ තියෙන උෂ්ණත්වය වැඩි අධික උෂ්ණත්වයත් ඒකම සමහර විට මේ ආසියානු සම්භවයක් තියෙන පුද්ගලයන්ට විශේෂයෙන්ම මේ රටවල ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල් වල කුඩා කාලයේම BCG එන්නත අනිවාර්ය කරපු නිසා බොහෝ දුරට මේ රෝගකාරක තත්ත්වයට පත් වෙන අයට එය දරුණු ශ්වසන ආබාධයක් බවට පත් නොවන ප්‍රවණතාවයක් තමයි ඉන්දියාවෙන් වාර්තා වෙලා තියෙන්නේ.
හොඳයි අමල්, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලා යන සතියේ ලෝකයේ අලුත්ම තත්ත්වෙත් අපිට සමීප කරන්න සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දෙවියන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.